අපි මේ ඉන්නේ සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මාසේ ඔස්ට්‍රේලියානු ජාතික කැලෙන්ඩරේ නම් කරලා තියෙනවා මේ ළමාවියෙහි ඇතිවන පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයේ විදිහට. අපි ඒ නිසාම හිතුවා අද SBS සිංහල වැඩසටහනින් මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට අවශ්‍යයි කියලා. අපි ඒ සම්බන්ධයෙන් කතාබහ කරන්නට මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඩාවින් නුවර සිට වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියව. අයබෝන් සුබ දසනක් ඔබතුමීට.
අයබෝන් මදුරේ.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම කෙටියෙන් පැහැදිලි කරගමු මේ පිළිකාව කියන්නේ මොකක්ද කියලා.
මදුර, මේ පිළිකා කියන එක ඇත්තටම මේ අසාමාන්‍ය විදිහට ශරීරයේ සීග්‍රේන් සමහර සෛල බෙදෙන්න පටන් ගැනීම නිසා ඇතිවන ප්‍රශ්නයක්. ළමයින්ගේ තියෙන ගොඩක් ඉක්මනට බෙදෙන සෛල, උදාහරණයක් විදිහට රුධිර සෛල, වසා පද්ධතිය, අස්ථි, ස්නායු සෛල, මාංශ පේශී, වකුගඩු ලක්මාව, ඒ වගේ පද්ධති තමයි ඉතා ඉක්මනට බෙදෙන්නේ. ඒව තමයි මේ පිළිකාවලට සමහරලාට ගොදුරු වෙන්නේ.
වෛද්‍යතුමනි, දැන් මේ ළමයින්ට සෑදෙන නැත්නම් මේ ළමයින්ට වැළඳෙන පිළිකාවලට වැළඳීමට යම්කිසි වයස් කාණ්ඩයක් තියෙනවද?
ඔව් මදර, ළමා පිළිකා කියලා විශේෂයෙන්ම හඳුන්වන්නේ අවුරුදු 15ට වඩා අඩු කොට්ටාශය. මේ අතරිනුත් අපි මේගොල්ලෝ මේ තව අනු කාණ්ඩවලට බෙදෙනවා. අවුරුදු 5ට අඩු ළමයි, අවුරුදු 5ත් 9ත් අතර සහ අවුරුදු 10ත් 15ත් අතර කියලා. මේකට හේතුව මේගොල්ලන්ගේ හැදෙන පිළිකාවල වර්ග එකිනෙකට ඒ කාණ්ඩ අතර වෙනස්කම් තියෙනවා. ඒක නිසා දැනට කරපු සමීක්ෂණ වලින් වැඩිපුරම අනාවරණය වෙලා තියෙන්නේ අවුරුදු 5ට වඩා අඩු ළමයින්ට තමයි වැඩිපුරම ප්‍රතිශතයකින් පිළිකා වර්තා වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ 22% විතර percentage එකක් තියෙනවා අවුරුදු 5ට වඩා අඩු ළමයින්ට. නමුත් 5ත් 9ත් අතර 12%ක් වගේ percentage එකක් තියෙන්නේ. 10ත් 15ත් අතර 13%ක් වගේ අඩු වේගන යන ප්‍රතිශතයකින් තමයි ඒ වයස් කාණ්ඩවල පෙන්නුම් කරන්නේ.
හොඳයි, දැන් මේ කරපු සමීක්ෂණ වලට අනුව වෛද්‍යතුමනි, දැන් මේ ඔස්ට්‍රේලියාව තුළ මේ හඳුනාගත්ත පිළිකාවල ප්‍රතිශතය සහ ඒ පිළිකා වර්ග පිළිබඳව අපි පොඩි පැහැදිලි කිරීමක් කළොත්?
2012 ඔස්ට්‍රේලියාව තුළ කරපු සමීක්ෂණයක් අනුව ළමයින්ගේ පිළිකා 667ක් වර්තා වෙලා තියෙනවා ඒ අවුරුද්දකට. ඉතින් මේ අතරිනුත් වැඩිපුරම ප්‍රතිශතයක් විදිහට දකින්න හම්බෙලා තියෙන ලියුකීමියා කියන රෝගී තත්ත්වය. ලියුකීමියා කියන්නේ ඔබ හැමෝම දන්න විදිහට රුධිර සෛල සහ ඇට මිදුළු වල ඇති වෙන පිළිකා තත්ත්වයක්. 128ක්ම වර්තා වෙලා තියෙන ලියුකීමියාව. ඊට පස්සේ වර්තා වෙන්නේ මොලේ සම්බන්ධ පිළිකා 13%. ඊට පස්සේ අඩු වෙන ප්‍රතිශතයක් විදිහට වකුගඩු ආශ්‍රිත පිළිකා 6%. ඒවට කියනවා විල්ස් ටියුම කියලා. ඊට පස්සේ එනවා ලිම්ෆෝමා කියලා. ලිම්ෆෝමා කියන්නේ සුදු රුධිරාණු සම්බන්ධව ඇති වෙන කැන්සර් 5%. ඊට පස්සේ සොෆ්ට් ටිෂු කැන්සර් කියලා සම්බන්ධක පටක වලින් හැදෙන ඒවා. සාකෝම කියලා කියන්නේ උදාහරණයක් විදිහට, ඒ කියන්නේ අස්ථි සහ මාංශ පේශීන් වලින් හටගන්න ඒවා.
අපි කතා බහ කරමින් සිටින්නේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියත් සමග. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ නම් කරලා තියෙනවා ළමා වියෙහි ඇතිවන පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික මාසයේ විදිහට ඔස්ට්‍රේලියාව තුළ. ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටින්නේ වෛද්‍යතුමනි, දැන් මේ ළමා පිළිකාවලට හේතු සාධක එහෙම හඳුනාගෙන තියෙනවද?
ඇත්තටම කියනවා නම් මදුර, මේ වැඩිහිටියා වගේ නෙමෙයි ළමයින්ගේ හේතු සාධක ෘජුවම බලපාන හේතු සාධක හොයාගෙන නැහැ. මොකද දැන් වැඩිහිටියන්ගේ නම් පරිසරයට ආවරණය වෙලා රසායනික ද්‍රව්‍ය වලට ජීවිතයට ආවරණය වෙලා ඒ වගේ ගොඩක් හේතු තියෙනවානේ වැඩිහිටියන්ට. නමුත් ළමයි ගත්තම ළමයි ජීවිතේ පටන් ගත්ත ගමන් ඒගොල්ලන්ට ගොඩක් එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් නැහැ ඒගොල්ලන්ගේ මේ යොමු වෙච්ච. ඉතින් ඒ හින්දා මේ සමීක්ෂාවලින් හොයාගෙන තියෙන්නේ කලල අවස්ථාවෙම ඇති වෙච්ච ජානවල වෙනස්කම් නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ආවේනිකව ප්‍රවේණිගතව එන සමහර කැන්සර්සුත් තියෙන්න පුළුවන්.
මේ පිළිකාවල රෝග ලක්ෂණ පොඩ්ඩක් අපි පැහැදිලි කරොත්.
දරුවන්ගේ වෙනස්කම් අම්මලා තාත්තලාට අඳුර ගන්න පුළුවන් වෙනම ලක්ෂණ කතා කරනකොට සමහර වෙලාවට අසාමාන්‍ය විදියට හැම යට ඇති වෙන ලක රුධිර ලක වගේ අපි කියන බ්‍රූසස් කියලා, ඊසි බ්‍රූසින් කියලා කියන්නේ. ඉතින් ඒ වගේව දකිනකොට නිතර නිතර ළමයින්ගේ එන ගැටිති වගේ හැම යට ඇති වෙන ගැටිති ඉදිමීම් අපි කියනවා ලිම්ෆ් නෝඩ් එන්ලාර්ජ්මන්ට් කියලා. ඒ වගේව සමහරලාට මේ අසාමාන්‍ය විදිහට වෙන දේවල් මම කියන්නේ. තව අම්මලා කියනවානේ මගේ දරුවා හරි පේල් කියලා. ඒ වගේ පේල් කියන්නේ ලේ මදිකම, රක්තහීනතාව, ඒ වගේ දේවල් සමහරලාට රෝග ලක්ෂණ වෙනවා. අලසකම, දරුවා අධික මහන්සියෙන් ඉන්නවා වගේ පේනවනම් ඒ වගේ දේවල් සමහරලාට උනන්දු යොමු කරන්න ඕන. සමහරලාට දරුව කියනවා නම් අසාමාන්‍ය විදිහට වේදනාකාරී සත්‍යයක් ඇඟ පුරා කැක්කුම් ගැන කතා කරනවා නම් ඒකත් ටිකක් අසාමාන්‍ය තත්ත්වයක්. සමහර වෙලාවට ඒගොල්ලන්ට ඇවිදීමේ දුරතා ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ස්නායු පද්ධති සම්බන්ධ ප්‍රශ්නයක් නම් සමහර වෙලාවට පැහැදිලි කරන්න බැරි උන තත්ත්වයක් උන වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් හරි පැහැදිලි හේතුවක් නැතුව බර අඩු වෙනවා. ඊළඟට කෑම රුචියක් නැති වෙන්න පුළුවන්. ඊළඟට බ්‍රේන් කැන්සර්ස් වගේ වැඩි බලවත් හිස රදය උදේට වැඩි වෙන හිස රදය සමග වමනය ඒ වගේ දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම පෙනීම බොඳ වීම පෙනීම දුර්වලතා ඒවත් ඒකේ සමහරලාට දකින්න පුළුවන් ලක්ෂණ. ඉතින් මෙහෙම දේවල් ඔබට හිතනවා නම් අසාමාන්‍යයි කියලා හොඳම දේ තමයි තමන්ගේ පවුල දොස්තර හම්බෙන එක. මොකද මේ වගේ දෙයක් දකිනකොට ඩොක්ටර්ට පුළුවන් ඉතාමත් සරල බ්ලඩ් ටෙස්ට් කරලා මොකක් හරි ක්ලූ එකක් ගන්න.
පිළිකා පිළිබඳව කතා බහ කරද්දී අපිට ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතු වෙනවා වෛද්‍යතුමනි. ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපි කැටියෙන් සඳහන් කරමු.
ප්‍රතිකාර ඇත්තටම කරන්නේ දැන් කැන්සර් එකක් ඩයග්නෝස් කරාට පස්සේ ඒ ළමයව යොමු කරනවා මල්ටි ඩිසිප්ලිනරි ටීම් කියලා එකට. ඒ කියන්නේ බහුවිධ ප්‍රතිකාර කණ්ඩායමකට යොමු කරනවා. ඒ කණ්ඩායමේ ඉන්නවා ගොඩක් ඩොක්ටර්ස්ලා ඉන්නවා, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, පිළිකා වෛද්‍යවරු, ඊට පස්සේ විකිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ඇනස්තෙටිස්ලා ඉන්නවා, තව එන්ඩොක්‍රිනොලොජිස්ට් කියලා බහලා තියෙනවානේ ඒගොල්ලෝ, ඊට පස්සේ ඔප්තාල්මොලොජිස්ට්ලා ඉන්නවා. ඊට අමතරව දැන් දරුවට හදිස්සියවත් ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණොත් එන දුර්වලතා මගේ අරගන්න ෆිසියෝതെරපි කරන්න ඕන ෆිසියෝതെරපිස්ලා ඉන්නවා. ඊපස්සේ ඩයටිෂන්ස් කියන්නේ පෝෂණ වේදීන්ලා ඒගොල්ලෝ ඉන්නවා. මොකද මේ හුඟක් ළමයන්ගේ බර අඩුයි. එළමයින්ට හොඳ ඩයට් එකක් හොයන්න ඕන. ඒ වගේ දේවල් වලට ඩයටිෂන්ස්ලා ඕන වෙනවා. ඊපස්සේ ගොඩක් ට්‍රේන් කරපු නර්සස්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි හුඟක් දරුවන්ට සහ ඒ අයගේ ෆැමිලිස් වලට එන්න පුළුවන් මානසික ආතතිය, ඩිප්‍රෙෂන් වගේ ප්‍රශ්න. ඉතින් ඒක හින්දා සයිකොලොජිස්ට්ලා ඉන්නවා ඒ ටීම් එකේ. මේ ටීම් එකට තමයි ඉස්සෙල්ලාම යොමු කරන්නේ. ඊට පස්සේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් ඒගොල්ලෝ හදනවා. ඒ ප්ලෑන් එක හදලා ඒ අදාළ පිළිකාවට අනුව තීරණය කරනවා මොකද්ද කරන්න කියලා.
හොඳයි වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් ඔබතුමින්ගෙන් දැනගන්නට කැමති දැනට වාර්තාවන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ මේ ළමයින්ට පිළිකා වැළඳීමෙන් ඇතිවන මරණ ප්‍රතිශතය පිළිබඳව කොහොමද තොරතුරු වාර්තා වෙන්නේ?
මරණ ප්‍රතිශතය ගත්තම මදුර හුඟක් අඩුයි. ලක්ෂයකට ළමයි දෙන්නෙක් වගේ තමයි සාමාන්‍ය ප්‍රතිශතය තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් හොඳ දියුණුවක්. ඒ විතරක් නෙමෙයි මට කියන්න ඕන, අපි කැන්සර් ට්‍රීට්මන්ට් වල සාර්ථකත්වයේ මනින්නේ 5 year survival rate කියන පැරාමීටරකින්. ඉතින් ඒ කියන්නේ අවුරුදු 5ක් ගියාට පස්සේ කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද කියන බිම්. දශක දෙකකට විතර කලින් 60% විතර තමයි අවුරුදු 5ක් ජීවත් වුණේ ළමයි. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් පටන් අරන්. නමුත් දැන් 87%ක්ම ළමයි අවුරුදු 5ක් යනකම්ම ජීවත් වෙනවා. ඉතින් අවුරුදු 5ක් යනකම් ජීවත් වෙච්ච ළමයෙකුට 97%ක්ම ජීවත් වෙනවා තව අවුරුදු 5ක්.
අපි කතා බහ කරමින් සිටියේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියත් සමග ළමා විහි ඇතිවන පිළිකා පිළිබඳව, විශේෂයෙන්ම මේ ගෙවි යන සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ළමා විහි ඇතිවන පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි නම් කරලා තින්නේ. ඔබතුමිට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ අසන්නන් වෙනුවෙන් අපිත් සමග මේ අදහස් බෙදා හදාගත්තාට. සුබ දවසක්.